පදං සමාදියාමි
අදිනාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි
ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි
සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
මේති සරණ සහිත වූ පංචශීල සමාදානය
පංචශීල සමාදානය
මාර්ගඵල නිවන් පිණිසම
මාර්ගඵල නිවන් පිණිසම
හේතු වේවා
හේතු වේවා චාත් චාත් චාත්
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රවණා විලාසී මුල බර කාරුණික පින්වත්නි අද දවසේ අපි පළමු කොට තුන්වක් සනසා වදාළ මටද සැනසීමේ මඟ උදා කර දුන් මගේම ශාන්තිනායක තිලෝගුරු අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන්වට අමා ශාන්තියක් වැනි නවලෝතුරා ශ්‍රී සද්ධර්මයේට සදහම් මගින් නිවී සැනසුණු ආරියුක්තම මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවාය නදහසින් සාදු
කියනවා
ලෝතුර මහමෙණින් වහන්සේගේ අත්පස අභියස ගෞරවයෙන් තබා තැන්පත් කරන ලද මල් පහන් සුවඳ දුන් මිහිත් ගිලන් පස සිසිල් පැන් පූජාවන් මහා කාරුණික බුදුරජාණන් වහන්සේටම පූජා කරමි පූජා වේවා පූජා වේවා මා කෙරෙහි අනුකම්පා කොට මට දනුග්‍රහ පිණිස මේ සියලු පූජාවන් ඉවසා වදාරත්වා පිළිගනිත්වා යන අදහසින් සාදු කියලා පූජා
පවත්වනවා
ශාරීරික උද්දේශක පාරිභෝගිකව ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලා ලෝකතනක වැඩ සිටියා. ඒ සියලු ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලාටම මාගේ වන්දනාව නමස්කාරය වේවා කියලා
සාදුවා.
අනන්ත සසර පුරා දැන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුරින් දැන හෝ නොදැන යම් අරද ප්‍රමාද දෝෂයක් සිදු වුණේ නම් තුනුරුවනට එවතුම් ත්‍රිවිධ රත්නයෙන් මට සමාව ලැබේවා, දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා කියලා සාදුකියම්. සදාබර කාරුණික පින්වත්නි, අද මේ හැම දිනාම මේ පුණ්‍ය භූමියට එකතු වුණේ රැස් වුණේ අපි කාගේ කාගේ ජීවිත වලින් වහ වහ ඉටු කරගත යුතු, දැන අවබෝධ කරගත යුතු සසර දුක්ගිනි නිවෙන තථාගත ධර්මය දෙනසා ගනිමින් අවබෝධ කර ගැනීම සඳහායි. පසුගිය දින කීපෙම අභිලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්මග පිළිබඳව එකිනෙකට සම්බන්ධ කරමින් දේශනා පවත්වමින් අපි අවසන් කළේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ලෞකික ප්‍රතිපදා ලෝකෝත්තර ප්‍රතිපදා නමින් ප්‍රතිපදාවන් දෙකකින් සමන්වාගත බවයි. ඒ ලෝකෝත්තර ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ආර්ය ශ්‍රාමික මාර්ගයේ හැටියට දාන සීල භාවනාදී පුණ්‍ය ප්‍රතිපදාව ලෞකික ප්‍රතිපදාව හැටියට නම් කළා. ඒ දාන සීල භාවනා කියන මේ වැඩපිළිවෙල අපට විතරක්, අපේ ශාසනයට විතරක් අයිති උරුම වැඩපිළිවෙලක් නෙවෙයි. අන්‍ය ශාසනවලට පොදු න්‍යායක් වෙනවා. විශේෂයෙන් ලෝකයේ පවතින ආගම් දර්ශන අතරේ හින්දු ධර්මය බුදුදහමට පමණ දර්ශනයක් හැටියට දෙවෙනි වෙන ධර්මයක් හැටියටයි අපි තේරුම් ගන්න ඕන. මද ලෝකේ හැම ආගමක්ම සර්වය දිව්‍ය ලෝකයට යන මඟ යම් යම් ක්‍රම සහ විදි භාවිතා කරමින් කලයුතු පිළිවෙත් පිළිබඳව ශාස්ත්‍රවරු දේශනා කරලා තියෙනවා. හින්දු ධර්මය දිව්‍ය ලෝකයේ ඉක්මවා අන්‍ය ශාස්ත්‍රවරු දේශනා නොකළ රූපී අරූපී බ්‍රහ්ම ලෝකයේ දක්වා වඩන්නට පුළුවන් වත්පිළිවෙත් හින්දු ධර්මයේ තුල, හින්දු දර්ශනයේ තුල කියවෙනවා. භාර්ගව ආලාර කාලානුද්දකාරාම පුත්ත වැනි තවසුරු පිළිබඳව අපිට මතකයි, ප්‍රකටයි. අදත් ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේ එවන් හින්දු යෝගාවචර යෝගීන් බහුල කොට ධ්‍යාන භාවනා වඩන යෝගීවරු වාසය කරන බව ඒ ප්‍රදේශවලට ගිය දන්නා හඳුනන අය ඉගෙන කතා කරනවා. එහෙත් බුදුදහම ඒ හැම ලක්ෂණයකටම යම් යම් පොදු සරල සමාන්තරතා තිබුණත් බුදුදහමේ හැම වැඩපිළිවෙලක්ම ඊට වඩා ගැඹුරට දිවෙන දර්ශනයක් වෙනවා. ඒ ලෞකික ප්‍රතිපදාවත් නිකම්ම නිකං සුගතිය බබලව උරුම කරලා දෙන සසර පරණ කරවන සසර දීර්ඝ කරවන වැඩපිළිවෙලක්ම නෙමෙයි. ඒ ලෞකික ප්‍රතිපදාව තමයි ලෝකෝත්තර ප්‍රතිපදාව මතු කර ගැනීම සඳහා උපදවා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපදා වශයෙන් භාවිත කළ යුතු වැඩ පිළිවෙල. මේ ලෝකේ බොහෝ ශාසනවල මෛත්‍රී භාවනා, කරුණා භාවනා, මුදිතා භාවනා, උපේක්ෂා භාවනා, කසිද භාවනා, අසුභ භාවනා ආදී මේ භාවනා ක්‍රමත් භාවිතා වෙනවා. එකමත ලස්සන තැනක් කියවෙනවා සූත්‍ර පිටකයේදී බොහෝ තැන් වල සඳහන් වෙනවා මේ අදහස. භික්ෂූන් වහන්සේලා උදෑසන පිණ්ඩපාතයට නගරයට වැඩම කළාම පිණ්ඩපාතයේ සඳහා කාලය තව තිබුණොත් ඒ ආසන්නයේ තියෙන අනේ තීර්ථක ආරාමවලට උන්වහන්සේලා වැඩම කරනවා ආගමික සහජීවනයේ ඇති කර ගැනීම සඳහා. මම සුහදව සාකච්ඡා පවත්වනවා. ඔවුන් තථාගත ශ්‍රාවකයන් වහන්සේලා මම ආදර ගෞරවයෙන් පිළිගන්නවා. අනේ බදු අවස්ථාවක කළ සාකච්ඡාවක් ගැන කියවෙනවා. එක ශාස්ත්‍රවරයෙක් කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවා, දේශනා කරනවා, මේ දස දිසාවට මේ මෛත්‍රිය අප්‍රමාණව වඩන්න කියලා, කරුණාව, මුදිතා, උපේක්ෂා වඩන්න කියලා, සියවබ විහරණයෙන් යුක්ත වෙන්න කියලා අනුශාසනා කරනවා. අපිත් එසේම කරමින් අපේ ශ්‍රාවකයන්ට ඒ විදිහෙම කරන්න කියලා අපිත් අනුශාසනා කරනවා, අපි දේශනා කරනවා. ඉතින් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ දේශනාවයි අනුශාසනාවයි අපේ දේශනාවේ අනුශාසනාවේ වෙනස මොකද්ද? අපි කියන ටිකමයි ශ්‍රමණ බවත් ගෞතමයන් දේශනා කරන්නේ. එනිසා අපේ අතර වෙනසක් නෑ. භික්ෂුන් වහන්සේලාට මෙහෙම මෙයන් ශාස්ත්‍රවරු මතක් කළාම උන්වහන්සේලා ඒ අදහස පිළිගන්නේත් නෑ, ප්‍රතික්ෂේප කරන්නේත් නෑ. සංවාදයට නොගොස් නිහඬව පිණ්ඩපාතයෙන් පසුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ සියලු කතා ප්‍රවෘත්ති උන්වහන්සේට මතක් කරනවා. උන්වහන්සේ දේශනා කරනවා, මහණනි, මේ දේශනාවෙන් ලොකු වෙනසක් තියෙනවා. වඩන්නේ මෛත්‍රිය වෙන්න පුළුවන්. වඩන්නේ කරුණාව වෙන්න පුළුවන්. වඩන්නේ මුදිතාව වෙන්න පුළුවන්. වඩන්නේ උපේක්ෂාව වෙන්න පුළුවන්. වඩන්නේ කසින භාවනාවක් වෙන්න පුළුවන්. වඩන්නේ අසුභ භාවනාවක් වෙන්න පුළුවන්. ඒත් මේ ශාසනයේ ශාසනයට වඩා වෙනස්. අපි මේවා භාවිතා කරන්නේ විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, ඔස්සග්ග පරිණාමී. විවේකයේ ඇසුරු කොට, විරාගයේ ඇසුරු කොට, නිරෝධයේ ඇසුරු කොට, නිවනට නැමුණක් කොටයි අපි ඔය භාවිතාවන් කරන්නේ. අනිත් ශාසන වල එහෙම එකක් නැහැ. දැන් එකම කමඨහන එකම භාවනාව නොත් ඒ තුළ වෙනසක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. අපි මෛත්‍රිය භාවිතා කරන්නේ, කරුණාව මුදිතාව භාවිතා කරන්නේ විවේකය, විරාගය, නිරෝධය ඇසුරු කොට නිවනට නැමුණක් කොට. ඉතින් මෙන්න මේ ශාසනය තුළ මෙන්න මේ වැඩපිළිවෙල අන්‍ය ශාසන තුළින්, අන්‍ය ප්‍රතිපදාවන් තුළින් වෙන් කරලා හඳුනාගෙන භාවිතා කරනකොට ඒ ලෞකික මාර්ගයේ කෙලවර, ලෝකෝත්තර මාර්ගයේ අවදි කිරීම වෙන්නට ඕන. ලෝකෝත්තර මාර්ගයේ ඉපදීම පිණිස පවතින්න ඕන. එනිසා උන්වහන්සේ දේශනා කළ ඒ ලෞකික මඟ අතහැරලා අමතක කරලා ලෝකෝත්තර මඟ හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ලෞකික මාර්ගය කියලා කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක සසර මඟ කියලා. අපි ටිකක් තේරුණුවෙන් පුංචි කාලයක් ගතට කමක් නැහැ. ලෝතුරා බුදු කෙනෙක් ලොව පහළ වෙන්නේ කල්ප ගානක් දුක් විඳලා. උන්වහන්සේලා බුදු පදවිය සඳහා ඒ මඟ පුරාගෙන එන්නේ වෙන කිසිවක් උදෙසා නොවේ. මේ ලෝක සත්‍යය සංසාර සාගරයෙන් එතර කරවීම සඳහාමයි. වෙන අපේක්ෂාවක් අරමුණක් නැහැ. ලෝක සත්‍යය සංසාර සාගරයෙන් එතර කරවන්න එන බෝධිසත්වයන් වහන්සේලා බුදු පදවිය ලද මොහොතේම තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ගැඹුරින් විමර්ශනය කරනකොට උන්වහන්සේලාට අදහසක් පහළ වෙනවා. මේ කාමයේ ඇලුණු, කාමයේ ගිලුණු, කාමයේ බැඳුණු මේ ලෝකයට මේ ධර්මයෙන් පලක් නැහැ. එබඳු ලෝකයට බණ කියන්න යාම මට කායික වෙහෙසක් පමණක් වේවි කියලා අදහසක් පහළ වෙනවා. බුදු නුවණින් බලා විමසා නෙමෙයි මේ අදහස පහළ වෙන්නේ. දහමේ ගැඹුරු විමසන කොට ඒ වෙලාවේ තමයි සම්පති බ්‍රහ්මරාජයා ලෝ නැසෙන්නේ වෙනසෙන්නේ කියලා බියටපත් වෙලා මොහතකින් බුදුරජාණන් වහන්සේ අභියස පෙනී සිටමින් පූර්ව සම්ප්‍රදායන්ට අනුව ධර්ම දේශනාවන් සඳහා ආරාධනා කරා. අන්න උන්වහන්සේට ඒ අනුව ලෝකීය විමසල බලලා හඳුනා ගන්නවා මිනිස් සිතේ ස්වභාවය. අල්ප රජස්ක මහා රජස්ක කියලා කොටස් දෙකක් උන්වහන්සේ හඳුනා ගන්නවා. අල්ප රජස්ක කියලා කියන්නේ කෙලෙස් අඩු පුද්ගලයෝ ඉන්නවා. මහා රජස්ක කෙලෙස් බහුල පුද්ගලයෝ ඉන්නවා. උන්වහන්සේ එතනදී හඳුනා ගන්නවා මඩෙහි හැටගෙන මඩදිය ඉක්මවාගෙන මතු පිටට පැමිණි පියුම් කැකුලකට හිරුගේ පහස නොලැබුණු ඒ මල විකසිත වෙන්නේ නැහැ. කුණු වේලා වියලිලා යාවි. ඒ මඩදිය ඉක්මවාගෙන ආපු පියුම් කැකුලට හිරුගේ පහස ලැබුණොත් විකසිත වෙනවා. අන්න ඒ වගේ උන්වහන්සේ අල්ප රජස්කාය හඳුන ගන්නවා දිය මතු පිටට පැමිණි පියුම් කැකුලක් වගේ. දහමේ පහස නොලැබුණු ඒ හදමල් විකසිත වෙන්නේ නැහැ. එබඳු පියුමකට දහමේ පහස ලැබුණු විකසිත කරගන්න පුළුවන් කියලා උන්වහන්සේ දැන හඳුනා ගන්නවා. ධර්ම දේශනා කරන්න තීරණය කරනවා. හැබැයි උන්වහන්සේගේ විමර්ශනය ඒ අල්ප රජස්ක උදවිය පිළිබඳව පමණක් නොවේ. මහා රජස්ක කෙලෙස් බහුල අය ගැන උන්වහන්සේ විමසිලිමත් වෙනවා. ඒ අයට මම කොහොමද පිහිට වෙන්නේ? මඩෙහි නම් දියෙහි නම් පියුම් කැකුල තියෙන්නේ හිරු දහසක් පැහැවුවා ඒ මල් පිපෙන්නේ තාම දිය මතු පිටට නාපු නිසා. හැබැයි මොන ක්‍රමයකින් හරි දිය මතු පිටට මතු කරගත්තොත් හිරු විපහසෙන් විකසිත වෙනවා. එනිසා අන්න මඩ ඇතුලේ මඩ දියෙහි රැඳුණු පියුම් කැකුළු වැනි මිනිස් ජීවිත මතු පිටට ගන්න උපාය ක්‍රමයක් උන්වහන්සේ හඳුනගත්තා. ඒ ක්‍රම දෙක තමයි ලෝකෝත්තර ප්‍රතිපදා ලබ්ධිපදා කියලා කියන්නේ. දිය මතු පිටට පැමිණි පියුම් කැකුළු වැනි මිනිස් සන්තානවලට සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත සාමුක්ඛංසික දේශනාව සිද්ධ කළා. දිය යට රැඳුණු කැකුළු වැනි මිනිස් සන්තාන ඇති ලෝකයට උන්වහන්සේ වහවහා වේගයෙන් ඒ පියුම් කැකුළු දිය මතු පිටට ගන්න පුළුවන් ප්‍රතිපදාවක් හැටියටයි ලෞකික ප්‍රතිපදාව දාන සීල භාවනා නමින් එන කම්මස්සකතා සම්මා දිට්ඨිය පෙරට කොටගත් ඒ ලෞකික මඟ උන්වහන්සේ දේශනා කළේ. ඒ අනුව උන්වහන්සේ ඒ දේශනාව සිද්ධ කළේ තව තවත් ඒ පියුම් කැකුළු මඩදී රදවන්න නෙමෙයි, මඩදීන් මතු කරගන්නමයි. ඒ මඩදීන් මතු වෙන විදිහටයි මේ වැඩ පිළිවෙල අනුගමනය කරන්න. අද දවසේ බෞද්ධ ජන සමාජය ඒ බුදුදහමේ මේ ප්‍රාථමික ඉගැන්වීම නිවන අරමුණු කොටගෙන නිවන ප්‍රාර්ථනාවක් බවට පමණක් පත් කරගෙන එවන් ගුණ ප්‍රතිපදාවන් ඉදිරියට පුරනවා මිස ලෝතුරා මග උපදින විදිහින් එය ඉලක්ක කරගෙන මේ වැඩ පිළිවෙලෙහි යෙදෙනවාද කියන එක නම් ටිකක් සැක සහිතයි. නිවන අපිට ප්‍රාර්ථනාවක් පමණක්ම වෙලා කවදා හෝ ලැබෙයි කියන විශ්වාසයක් පමණක් වෙලා ඒක වැරදි මඟ පෙන්වීමක්, වැරදි ඉගැන්වීමක්, වැරදි අදහසක්. අපි උදාහරණයක් ඇටියට හිතුවොත් මේ ආසන්නයේ තියෙනවා අධිවේගී මාර්ගයක්. අධිවේගී මාර්ගය අපි නිවන් මඟ හැටියට උපකල්පනය කළොත් ඒක නොවරදින ඍජු වේගවත් මඟක්. හැබැයි දැන් අපි ඉන්නේ ඒ මාර්ගය නෙමෙයි, ඈතක. දැන් අපිට ඕන කරනවා ඒ හයිවේකට පිවිසෙන්න. දැන් මම මාර්ගයක් හදාගන්න ඕන ඒ අධිවේගී මාර්ගයට පිවිසෙන විදිහ වැඩ පිළිවෙල. පිවිසුම් මාර්ගය. මම ඉන්නේ කොතනද? ඉන්න තැන ඉඳලා දැන් ඒ අධිවේගී මාර්ගයේ දිශාවට මාවතක් හදා ගන්න ඕන, මාවතක් හොයා ගන්න ඕන. එතකොට මම අධිවේගී මාර්ගයේ තියෙන දිශාව හඳුනගත්තේ නැත්නම් ඒ දිශාවට ඒ මාර්ගයට පිවිසෙන්න විදියක් නැහැ. එනිසා දැන් මම මෙතන ඉඳලා පියවරක් තබනවා නම් ඒ පියවර තබන්න ඕන ඒ හයිවේක දිශාවට. එතකොට හයිවේක මට ඉලක්ක වෙලා නැත්තම් මගේ දැනුමට නුවණට හසු වෙලා නැත්තම් මම කොයි දිශාවට පාතබනවද කියලා මම වදන්නේ නෑ. සමහර වෙලාවට මම යා යුතු දිශාව වෙනස් කරලා වැරදි දිශාවට යනවා වෙන්න පුළුවන්. ප්‍රාර්ථනාව නිවන වෙන්න පුළුවන්, හයිවේ එක වෙන්න පුළුවන්. ඒ යන්නේ වැරදි පැත්තට. එනිසා අපිට හරියටම ඉලක්ක වෙන්න ඕන අරමුණ, දිශාව ඉලක්ක කරගෙනයි කරන දේ දානේ වෙන්න පුළුවන්, සීලය වෙන්න පුළුවන්, භාවනාව වෙන්න පුළුවන්, වන්දනාව වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, උස්සග්ග පරිණාම. විවේකයේ ඇසුරකොට, විරාගයේ ඇසුරකොට, නිරෝධයේ ඇසුරකොට, නිවනට අරමුණකොට, නිවනට නැමුණක්කොට කරන භාවිතයන් වෙන්න ඕන. එනිසා වුණ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පුද්ගල ස්වභාවයන් හඳුනාගෙනයි මේ මංපෙත් දෙකම ලෝකයට දේශනාවකට වදාළේ. ඒ දේශනාවකට වදාළ මාවත පිළිබඳව අපි හොයනකොට ඉස්සෙල්ලාම අපි ටිකක් හඳුන ගන්න ඕන හයිවේ එක පිළිබඳව. මොකද මේ පිළිබඳව තොරතුරු දන්නේ නැත්නම් අපි යා යුතු දිශාව දන්නේ නැහැ. මේ අපි හිතමු අපි වනාන්තරයේ ඉන්නේ. අතරමං වෙලා ඉන්නේ. දැන් ඒ නගරයට පිවිසෙන මහා මාවතට යන්න නම් මම කොහේ හරි දිශාවකට ගියාට පළක් වෙන්නේ නැහැ. මම යන්න ඕන දිශාව කොහේද? මාවත කොහේද තියෙන්නේ කියලා හඳුනාගෙනමයි කටු අකුල් මතින් හරි වන දුර්ග ගිරි දුර්ග මතින් හරි ඒ දිශාවටයි එන්නේ. ඒ ගමන අමාරු වෙන්න පුළුවන්. අමාරු නම් ඒ දිශාවටමයි යා යුතු වෙන්නේ. එනිසා අපි දිශාව හඳුන ගන්න ඕන. එනිසා ලෝකෝත්තර මඟ පිළිබඳව කිසියම් වැටහීමක් අපි පළමු කොට ලබන්න ඕන. ඊට සාපේක්ෂකවයි අපි දැන් ඉන්න තැන ඉඳලා කල යුත්තේ මොකද්ද කියලා කරන්න වෙනවා. අර ටික දැනගත්තා කියලා පළක් වෙන එකක් නෑ. ඒ ටික දැනගෙන ඒ දිශාවට යන්න පිවිසුම් මාවත මං හදා ගන්න ඕනේ. ඉන්න තැන ඉඳලා යන්න. දැන් මෙතන නම් අපි ඉන්නේ. මෙතන ඉඳලා හයිවේ එකට යන්න පාරක් ඕන මට. අපි මාර්ගය කියලා කියන්නේ එතනට. දැන් අපිට ඕන මෙතන ඉඳලා මඟට මඟ හයිවේ එකට යන්න පිවිසුම් මාවතක් ඕන. අන්න ඒ පිවිසුම් මාවත වෙන්නේ මේ ශාසනය තුල අපි එදිනෙදා ජීවිතය කරන හැම වතක් පිළිවෙතක්ම. අන්න ඒ දිශාව අරමුණු කරගෙන කරන්න පුරන්නක් බවට පත් වෙනවා. එතකොට ඊට අනුරූපීව ඒ ඉලක්කයේ දිශාවට යන වැඩපිළිවෙලක මේ සියලු ක්‍රියාකාරකම් තුල යෙදෙන්න පුළුවන් වෙන්නේ හයිවේ එක පිළිබඳව. ඒ මාර්ගය පිළිබඳව දැන හඳුනාගත්ත කෙනෙකුට පමණයි. එහෙනම් දැන් අපි හඳුනා ගන්න ඕන මොකක් වේවිද ඒ හයිවේ එක? ලෝකෝත්තර මාර්ගය මොකක් වේවිද? අපි දන්නවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අංග අටෙන් යුක්තයි කියලා අපි අහලා තියෙනවා. ඒක අවසානයේට යනකොට අංග 10ක් බවට පත් වෙනවා. දසාංගේ සමන්නාගතෝ තිරහාති විච්ච සම්මා පඤ්ඤා, සම්මා විමුක්ති කියන අංග දෙක සම්පූර්ණ කරගෙන රහත් ඵලයෙන් මඟ නිමා වෙනවා. ඒ මාර්ගයේ ආරම්භය සෝතාපට්ටි මාර්ගය. රහත් ඵලයෙන් අවසන්. එතකොට මෙන්න මේ කියන ආරෂ්ඨාංගික මාර්ගය ඍජු ප්‍රතිපදාව, ඍජු මාවත. ඒක ඇද මාවතක් නෙමෙයි. වංගු සහිත හන්දි සහිත පාරක් නෙවෙයි ඒක කෙලින් තියෙන ඍජු ආවතක්. ඒකට වැටුණොත් වරදින්නේ නැහැ. නොවරදින්නේ මග. අතරමං නොවන මග. ඒ මගට වැටුණොත් අපි ඉන්න තැන ඉඳලා අන්න ඒ මගට වැටෙන්න ඕන. වැටෙන්න පුළුවන් වෙන්නේ ඒ මග තියෙන්නේ කොහේද කියලා දැනගත්තොත්. ඒ නිසා අපි හැමෝටම අයිතියක් තියෙනවා ඒ මග පිළිබඳව ඉස්සෙල්ලාම සොයා දැනගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 8කින් යුක්තයි. එන් ඒ අංග 8ේ ප්‍රධානම අංගය බවට පත් වෙන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය උපන්නොත් පමණයි සම්මා සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන අනිත් අංග සම්පූර්ණ වෙන්නේ. සම්මා දිට්ඨි පුරේ ජවං කියලා කියනවා. සම්මා දිට්ඨිය තමයි පෙරටුව ගමන් කරන්නේ. එනිසා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනකොට යංග 8 ගැනම කතා කළ යුතුමේ. සම්මා දිට්ඨි කියන මේකම අදහස හඳුනාගත්තු මාර්ග ප්‍රතිපදාවම හඳුනා ගැනීමට ඒ පමණ වෙනවා, ප්‍රමාණවත් වෙනවා. එහෙනම් මොකක්ද සමාධිය කියලා කියන්නේ? අපි ඉගෙන ගත්ත කම්මස්සකතා සමාධිත්‍ති ලෝකෝත්තර සම්මාදිට්ඨි කියලා දෙකක් පිළිබඳ නමින් දැනගත්තා. අන්න ඒ අනුව මෙතන කියවෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියනකොට ඒක අංග 4කින් යුක්තයි. අංග 4කින් යුක්තයි ඒ සම්මාදිට්ඨිය. හතමං චාවසෝ සම්මාදිට්ඨි. මොකක්ද එවැනි සම්මාදිට්ඨිය? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධයේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. ඉදං උච්චති සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය කියලා කියනකොට මෙන්න මේ අංග හතරක් ගැන කියවෙනවා. ඒ අංග හතර එකතු කරලා තමයි සම්මාදිට්ඨි කියන තනි වචනය දක්වලා තියෙන්නේ. දුක්ඛේ ඥානං, දුක පිළිබඳව දන්නා නුවණ, දැනුම. දුකට හේතුව පිළිබඳව දන්නා නුවණ, දුකේ නැති කිරීම පිළිබඳව දන්නා නුවණ, දුක නැති කරන පිළිවෙත පිළිබඳව දන්නා නුවණ කියන මෙන්න මේ අංග හතර එක්තෙන් කරලයි සම්මා දිට්ඨි කියන වචනේ භාවිත කරලා තියෙන්නේ. ඉදං උච්චතාවසෝ සම්මා දිට්ඨි. එතකොට සම්මාදිට්ඨි කියන වචනේ ඇතුලේ තියෙනවා අර්ථ හතරක්. දැනුම් හතරක්. දුක පිළිබඳව, දුකට හේතුව පිළිබඳව, දුක නැති කිරීම පිළිබඳව, දුක නැති කරන මඟ පිළිබඳව. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ සතර නුවණට, සතර දැනුමට නම්. එහෙනම් ඒ සම්මාදිට්ඨිය ඒ සතර නුවණ නම් දැන් මා කළ යුත්තේ කුමක්ද? මට පැවරුණු වගකීම කුමක්ද? පැහැදිලි. මෙන්න මේ සතර නුවණ හඳුනා ගන්න එක, සතර නුවණ පිළිබඳව දැනුම ඇති කර ගන්න එක, සතර නුවණ වැඩි දියුණු කර ගන්න එක. යම් මොහොතක තමා තුළ මේ සතර නුවණ වැඩුණා නම්, සම්පූර්ණ වුණා නම්, යම් ප්‍රමාණයකට යම් ප්‍රමාණාත්මකව ඒ දැනුම එක්ති වුණා නම් අපි එතනට කියනවා සම්මාදිට්ඨිය කියලා. හැබැයි අපි මතක තියාගන්න ඕන මේ දැනුමේ කෙලවර නෙමෙයි. දැනුමේ කෙලවර රහත්ඵලය. සම්මාදිට්ඨිය කියන එක වඩන්න ඕන එක, දියුණු කරන්න ඕන එක. ඒක මාර්ගයක්. මාර්ගය කියන්නේ යන්න ඕන එකක්, වඩන්න ඕන එකක්. එනිසා අපි සම්මාදිට්ඨිය කියන තැනට පැමිණෙනකොට ඒ දැනුමේ එක්තරා සීමාවක් තියෙනවා. ඔබට මතක ඇති මේ ධර්ම තුල කියවෙනවා විශේෂයෙන් ධම්මචක්කදේශනාවේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතු මේ ධර්මයේ අවබෝධයට යා යුතු පිළිවෙතක්. තිපරිවට්ටං ද්වාදසාකාරං යතහ භූතං ඥාන දර්ශන. අන්න ඒ ඥාන දර්ශනයේ අවසන් වෙන්නේ වට්ට තුනකින් දුලස් ආකාරයකින්. තිපරිවට්ටං ද්වාදසාකාරං යතහ භූතං ඥාන දර්ශන. යතහ භූත ඥාන දර්ශනය සම්පූර්ණ වෙන්නේ වට්ට තුනක් දුලස් ආකාරයකින්. වට්ට තුනක් කියලා කියන්නේ සත්‍ය, කෘත්‍ය, කෘත. ත්‍රිපරිවට්ටය. සත්‍ය, කෘත්‍ය, කෘත. ඔය වට්ට තුනට බෙදෙනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව නෝන. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන හතරයි. දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාන හතරයි, අටයි. දුක්ඛ සත්‍යයේ කෘත ඥාන, සමුදය සත්‍යයේ කෘත ඥාන, නිරෝධ සත්‍යයේ කෘත ඥාන, මාර්ග සත්‍යයේ කෘත ඥාන හතරයි, 12. සත්‍ය, කෘත්‍ය, කෘත. එතකොට කෘත කියලා කියන්නේ අවසන්. ක්‍රියාව අවසන්. කතකිච්චෝ කීනාජාති වූසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං හිත්තත්තායත. තව කළ යුත්තක් නැහැ. ඊරහතන් වහන්සේ. උන්වහන්සේ කෘත කියලා කියන්නේ දුක්ඛ පිරිසිඳ දැක්කා. ආයිතුරුවක් නැහැ. සමුදය ප්‍රහාණය කළා. ඉතුරුවක් නැහැ. නිරෝධය සාත් කළා. ඉතුරුවක් නැහැ. සියල්ල සාත් කරලා අවබෝධ කරලා මාර්ගයේ වැඩුවා. ආයි වඩන්න ඉතුරුවක් නැහැ. කෘත කියලා කියන්නේ අවසන් කළා. දැන් අවසන් කරන්න පුළුවන් වෙන්නේ කාටද? අවසන් වෙන විදිහට වඩපු කෙනෙකුට, භාවිතා කළ කෙනෙකුට. අන්න දෙවෙනි අවස්ථාව වෙනවා දුක්ඛ සත්‍ය කෘත්‍ය ඥාන. කෘත්‍ය ක්‍රියා දුක පිරිසිඳ දකිනවා. දුක පිරිසිඳ දකිනින් ඉන්නවා. දුක පිරිසිඳ දකින්න නැවත නැවත දකින්න ගැඹුරින් දකින්න උත්සාහ කරනවා. සමුදය ප්‍රහාණය කරනවා. නිරෝධය සාත් කරමින් ඉන්නවා. මාර්ගය වඩමින් ඉන්නවා. අන්න මේ ශාසනයේ ඉන්නවා වඩලා ඉවර වෙච්ච පිරිසක් ඉන්නවා. මග වඩන පිරිසක් ඉන්නවා. ඒ මග වඩන පිරිසට කියනවා කෘත්‍ය. එයාගේ ඥානය කෘත්‍ය ඥාන. මොකද තාම දුක පිරිස දැකලා ඉවර නැහැ. සමුදය ප්‍රහාණය කළා ඉවර නැහැ. නිරෝධය සාත් කළා ඉවර නැහැ. මාර්ගයේ වඩලා ඉවර නැහැ. අනාගාමී වුණත් තාම ඉවර නැහැ. එයාට කෘත්‍යයේ ඉන්නයි. දැන් ක්‍රියාවෙහි යෙදෙන්න පුළුවන් වෙන්නේ කාටද? දුක අවබෝධ කරන, සමුදය ප්‍රහාණය කරන, නිරෝධය සාත් කරන, මාර්ගය වඩන මේ වැඩපිළිවෙලෙහි යෙදෙන්න පුළුවන් වෙන්නේ කාටද? දුක කියන්නේ කුමක්ද? දුකට හේතුව කුමක්ද? දුක නැති කිරීම යනු කුමක්ද? දුක නැති කරන වැඩපිළිවෙල කුමක්ද? මෙන්න මේ ගැන දන්න කෙනාට දුක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම් දුක පිරිසිඳ දකින්නවා කියන එක වෙන්නේ නැහැ. දුකට හේතුව දන්නේ නැත්තම් හේතුව ප්‍රහාණය කරනවා, නැති කරනවා කියන එක වෙන්නේ නැහැ. නිරෝධය දන්නේ නැත්නම් නිරෝධය වඩනවා, සාත් කරනවා කියන එක වෙන්නේ නැහැ. මාර්ගය දන්නේ නැත්නම් මාර්ගය වඩනවා කියන එකක් වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න පළමු අවස්ථාව වෙනවා දුක දන්නා බව. දුකට හේතුව දන්නා බව. දුක්ඛ නිරෝධය දන්නා බව. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව දන්නා බව. එතනට කියනවා සත්‍ය ඥාන කියලා. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන. මේ දුකයි කියලා දන්නවා. හැබැයි තාම දුක පිරිසිදු දැක්කේ නැහැ. දුක පිරිසිදු දැකලා ඉවරක් නැහැ. දුක දන්නවා විතරයි. දුක්ඛ සමුදය සත්‍ය ඥාන. මේ දුකට හේතුවයි කියලා දන්නවා. තාම ඒක ප්‍රහාණය කරලා නැහැ. කරලා අවසන් කරලා නැහැ. දුක්ඛ නිරෝධය මෙයයි කියලා දන්නවා. හැබැයි තාම නිරෝධය ලැබලා නැහැ. මාර්ගය මේකයි කියලා දන්නවා. දුක්ඛ නිරෝධේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙහි සත්‍ය ඥානය තියෙනවා. මේකයි දුක නිරෝධ කරන පිළිවෙත කියලා දන්නවා. හැබැයි තාම මඟ භාවිතා කරලා නැහැ. මක වඩලනේ. ඔන්න ඔතනින් කෘත කියලා තැනින් අවසන් කළ කෙනාට අපි රහතන් වහන්සේ කියලා කියනවා. සෝතාපන්න මාර්ගයේ ඉඳලා අරහත් මාර්ගයේ දක්වා මේ අතරත වැඩ ඉන්න ආර්ය උතුමෝ කෘත්‍යෙහි ක්‍රියාවෙහි යෙදෙනවා. ක්‍රියාවේ යෙදෙනවා කෘත්‍ය. කෘත කියන තැනින් අවසන් කරන්න ඉදිරියට ගමන් කරනවා. උපන් මඟ වඩනවා. ඊළඟට ඉන්නවා සෝතාපන්න මාර්ග. ඒ මාර්ගයේදී තියෙන්නේ සත්‍ය ඥානය. එතනට කියනවා ආර්ය දර්ශනය. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය. තවත් නොයෙක් නමින් ඒ දැන හඳුන්වනවා කතා කරනවා. දර්ශන ඥානය කියලා කියනවා එතනට. දස්සනේන සම්පන්නෝ කියලා කියනකොට ඒ සත්‍ය ඥාන පිළිබඳවයි කියවෙන්නේ. දර්ශනයෙන් යුක්තයි. දර්ශනයෙන් යුක්තයි කියලා යා දුක දන්නවා, දුකට හේතුව දන්නවා, දුක නැති කිරීම දන්නවා, නැති කරන පිළිවෙත දන්නවා. තාම දුක පිරිසිද දැකලත් නැහැ, දුකට හේතුව ප්‍රහාණය කරලත් නැහැ, දුක නිරෝධය සාත් කරලත් නැහැ, දුක නිරෝධ ගාමී ප්‍රතිපදාව වඩලත් නැහැ. තාම දන්නවා පමණයි. අන්න සත්‍ය ඥාන, සත්‍ය කෘත්‍ය කෘත. මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රතිපදාවේදී හඳුනගන්න ඕනේ. දැන් ඔබටත් මටත් සත්‍ය ඥාන පහළ කරගන්නේ නැතුව කෘත්‍ය ක්‍රියාවක් හම්බ වෙන්නේ නැහැ. කවුරු හරි කියනවා නම් අපි මාර්ගයේ ඉන්නවා, අපිත් මඟ වඩනවා, අපිත් මාර්ගයයි භාවිතා කරන්නේ කියනවා නම් මේ සත්‍ය ඥාන පිළිබඳව දැනුමක් නැතුව ඒක ලෝකේ තියෙන ලොකුම ලොකු මුසාව වෙනවා. එනිසා මේ මාර්ගය තුල කෘත්‍ය ක්‍රියාව කාටවත්ම ලැබෙන්නේ නැහැ සත්‍ය ඥාන හතරින් තොරව. මේ දැනුම් හතර තියෙනවා. ඒ දැනුම් හතර එකතු කරගත්ත කෙනා තමයි සැබවින්ම ක්‍රියාවට සුදුස්සාවෙන්නේ. දැන් අපිට අදහස් වෙන්න පුළුවන් මේක මේ ලෝකෝත්තර ප්‍රතිපදාවට විතරක් සාධාරණ න්‍යායක් වෙන්නේ නැති කියලා. නෑ, අපි සාමාන්‍ය ජීවිතයේදී කරන සෑම ක්‍රියාවකටම, සෑම කෘත්‍යකදීම සතර දැනුවක් මූලික වෙලා තියෙනවා. සතර දැනුමක් මූලික වෙලා නැතුව අපට කිසිම ක්‍රියාවක් කරන්න බැහැ. අපි මේ සඳහා පුංචි නිදර්ශනයක් භාවිතා කරනවා. නැවත වතාවක් ඒ ගැන මතක් කළොත් අපි හිතමු අපි අඳුරු කාමරයකට දොර ඇරගෙන ඇතුළු වෙච්ච ගමන් අපි ස්වභාවයෙන් අපි අතගාලා නිවැරදි තැනට අත යොමු කරලා ස්විච් එක ඔන් කරලා ලයිට් එකක් පත්තු කරගන්නවා. දැන් අපි දන්නේ නැහැ මේ ක්‍රියාව බොහොම ස්වභාවිකයි. හැබැයි අපි නොදන්නවා වුණාට මේ ක්‍රියාව තුළ සතර නුවණ, සතර දැනුමක් භාවිතා වෙලා තියෙනවා. ඒ හතර සම්පූර්ණ නොවුනේ නම් ඒ අඳුරු කාමරයට ඇතුළු වෙලා ඒක ආලෝකමත් කරන්න ඔබට බැහැ. අපි බලමු කොහොමද ඒ සතර දැනුම එකතු වුණේ දැන්ට කියලා. කාමරයට දොර අරිනකොටම කිසිවක් පෙනෙන්නේ නැහැ. කිසිවක් පෙනෙන්නේ නැහැ. ඇයි කිසිවක් පෙනෙන්නේ නැත්තේ? අඳුර නිසා. දැන් අඳුරක් තියෙනවා. අඳුර නිසා උපන් ඵලයක් තියෙනවා. අඳුරක් තියෙනවා. අඳුර නිසා කිසිවක් පෙනෙන්නේ නැහැ. අඳුර ගන්න බැහැ. දැන් අඳුර නැති කරන්න පුළුවන්. අඳුර නැති කළොත් ඇතුළත ඇති හැම දෙයක්ම පේනවා. ඔන්න දැන් පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැති අඳුර නිසා අඳුර නැති කරන්න පුළුවන්. තුන්වෙනි දෙනම අඳුර නැති කරන්නේ කොහොමද? අඳුර නැති කරන ක්‍රමය දන්නේ නැත්නම් අර ස්විච් ඔන් කරන්නේ. අපි හිතමු කිසිවක් නොදන්න ගම් දරුවෙක් මේ නිවසට කාමරයට ඇතුළු වුණා. එයාට තේරෙනවා දැන් කිසිවක් පේන්නේ නැහැ. මොකක්වත් පේන්නේ නැහැ. පේන්නේ නැති අඳුරින්ද කියලා දන්නේ. සමහර වෙලාවට අඳුර නැති කරන්නත් පුළුවන් කියලා දන්නවා. හැබැයි ඒ දරුවා දන්නේ නැහැ මේක ලයිට් එකක් තියෙනවා. ඒකේ ස්විච් එක තියෙන්නේ මෙතනයි. ඒක ඔන් කරගත්තොත් මේක ආලෝකමත් වෙනවා කියලා ආලෝකය උපදව ගන්න ක්‍රමය දන්නේ නැත්තම් දරුවන් තුනක් සම්පූර්ණයි. හතරවෙනි එක දන්නේ නැහැ. අර දරුවා මේ කාමරේ ආලෝකමත් කරනවා කියන ක්‍රෙන්නේ නැහැ. අනේ වුණාම එක්ක ආලෝකය හොයන්න කියලා මොනවා හරි හොයයි. එහෙම නැත්නම් අපි අඳුරෙම ඉන්න උපන් අය මොනවා කරන්නද කියලා දුකටපත් වෙයි. එහෙම නැත්නම් අනේ අපට ආලෝකය දෙන්න දෙවියනේ කියලා යදී. එහෙම නැත්නම් ආලෝකය උපදවා ගන්න බැරි තැන්වල අතපට ගාමින් හොයන්න පුළුවන්. හැබැයි දැන් අපි කාමරේට ඇතුල් වෙනකොට පේන්නේ නැහැ කියන එක හේත්සනේහි එක වර දැනුවට ආව පේන්නේ නැති අඳුර නිසා කියන නුවණක් එතන තියෙනවා. හේත්සනේකයි අඳුර නැති කරන්න පුළුවන් කියන දැනුමක් තියෙන. නැති කරන්න නම් මෙන්න මෙතනින් මෙතනයි ක්‍රමය තියෙන්නේ. අපි අඳුරෙම නිවැරදි තැනට අත යොමු කරන දැන් ස්විච් එක දාන ක්‍රියාව ආලෝකමත් කරන ක්‍රියාව ලැබෙන්නේ නැහැ. අර පූර්ව දැනුම නොවනම ගම් දරුවට ඒ දැනුම තිබුණේ නැහැ. ඒ නිසා එයාට ආලෝකය උපදව ගන්න බැරි වුණා. ආලෝකය උපදවන ක්‍රියාවට යන්න බැරි වුණා. ආලෝකය උපදවන ක්‍රියාවට යන්න පුළුවන් වුණේ අර සතර නුවණ සතර දැනුම තිබුණු නිසා යන්න. ඔන්න ඔය වගේ අපි කරන සාමාන්‍ය හැම ක්‍රියාවක්ම හිතල විමසල බැලුවොත් මෙන්න මේ විදිහේ සතර දැනුමක් හා ඉදිලා තියෙනවා. මොනම කෘත්‍යයක්වත් ක්‍රියාවක්වත් හම්බ වෙන්නේ නැහැ ඒ සතර දැනුම සම්පූර්ණ නොවි. එනිසා ලෝකෝත්තර ප්‍රතිපදාවක් ලෝකෝත්තර මඟ අපිට හම්බ වෙන්නේ නැහැ මෙන්න මේ සත්‍ය ඥාන හතර. සත්‍ය හතර සතර නුවණ සතර දැනුම ඇති කරගන්නේ නැතු. ඒ නිසා දැන් බොහොම සරලයි උත්තරේ. මට ලෝකෝත්තර මඟ භාවිතා කරන්න නම් මම මෙන්න මේ කියන සතර නුවණ දැනුම ඇති කරගන්න ඕනේ. ඒ සතර නුවණ දැනුම ඇති කරගත්තා කියලා කියන්නේ සම්මා දිට්ඨිය උපදවගත්තා. සම්මා දිට්ඨිය උපන්න කියන්නේ සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තා ජීවායාම සති සමාධි ආරස්ථානික මාර්ගය මග උපන්න. අන්න මාර්ගස්ථයි කියලා කියන්නේ එතකොට දර්ශනයෙන් යුක්තයි, සත්‍ය ඥානයෙන් යුක්තයි, ලෝකෝත්තර දර්ශනයට පැමිණිලා. මාර්ගයට ආර්ය භාවයට පත් වෙලා එතනට පැමිණෙනකොට දැන් මේ උපන් මාර්ගයේ වඩලා භාවිතා කරලා මේ දුකයි මේ හේතුවයි මේ නැති කිරීමයි නැති කරන මගයි කියන මේ නුවණ භාවිතා කරලා ඒ මාර්ගයෙන් පළමු කොට සංයෝජන තුන, දේවලව සංයෝජන දෙකක් තුනී කරමින් තුන්වෙනිම ඒ සංයෝජන දෙකක් සම්පූර්ණයෙන් ප්‍රහීණ කරමින් සතරවෙනිම සියලු සංයෝජන ප්‍රහීණ කරමින් කෘත ක්‍රියාව අවසන් කරනවා. එතකොට අර දැනගත්ත දුක පිළිබඳව දැනුම සම්පූර්ණ කළා. දුක පිළිසින්ද දැක්ක. ආයිතුරුවක් නැහැ. සමුදය ප්‍රහාණය කළා. අර මේ දුකට හේතුවයි කියලා දැනගත්තා. මේ දැනගත්ත හේතුව ඉවත් කළා, සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා. මේම නිරෝධයයි කියලා දැනගත්තා. මේ දැනගත්ත නිරෝධය ඉතුරුක් නැතුව, අඩුවක් නැතුව සාත් කළා. මේ මගයි කියලා දැනගත්තා. දැනගත්ත දේ භාවිත කරලා සම්පූර්ණ කළා, වැඩුවා ඉවරයි. අනේ එතකොට කියනවා කටපිච්ච ක්‍රියාව අවසන්. ජාතිය ක්ෂය විය, බඹසර වැස්ස නිම විය, සිව් මගින් වැඩිය යුතු සියලු කටයුතු නිමා විය. රහතන් වහන්සේ නමක් හැටියට අභිහිතව සිංහනාදයක් මෙන් මේ උදානේ ප්‍රකාශ කරන රහතන් වහන්සේ. එහෙමනම් දැන් අපිට අන්න ඒ තැනට යන්න වැඩ පිළිවෙලක් ඕන. ඒ වැඩ පිළිවෙල, ඒ කෘත්‍ය, ඒ ක්‍රියාව හම්බ වෙන්නේ මේ සතර නුවණ, සතර දැනුම ඇති කර ගැනීම. දැන් එහෙනම් මගේ ජීවිතේ ඉලක්කය වෙන්න ඕන කුමක්ද? දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව කියන්නේ මොකද්ද? දුක නැති කිරීම කියන්නේ මොකද්ද? නැති කරන මඟ මොකද්ද? මෙන්න මේ හතර ඉලක්කය අපි මා දැන් කරන හැම ක්‍රියාවකම ඉලක්කය වෙලා තියෙන්න ඕන. මෙන්න මේ සතර නුවණ දැනුම වැඩෙන, සතර නුවණ සම්පූර්ණ වෙන වැඩපිළිවෙලක් වෙනවා. මම මොනවා කරනවා කියලා කිව්වත්, මොනවා කළා කිව්වත් මේ සතර නුවණ සත්‍ය ඥාන පිළිබඳව වැටහීමක් මට නැත්නම්, නොලැබෙන්නේ නම් තාම මම නිවන අරමුණු කොටසම ඉලක්ක කරගෙන කරන ලෞකික ක්‍රියාවකටවත් බැහැගෙනනේ. අන්නේ සාසනික වැඩපිළිවෙල තුලින් ආර්ය සාසනික වැඩපිළිවෙලකටවත් එවිසිලා නැහැ කියන්න වෙනවා. එනිසා අපට මේ දැන් ඉන්න තැන ඉඳලා අපි කල යුතු වැඩපිළිවෙල වෙන්නේ මෙන්න මේ සතර නුවණ දැනුම මොකක්ද කියලා ඉස්සලා ගන්නවා, විමස ගන්නවා, අහගෙන විමසගෙන ඒ දැනුම පිරෙන විදිහට කල යුතු භාවිතයන් මොනවාද කියලා හඳුනගෙන කටයුතු කරන්න වෙනවා. ඉතින් අපි ඊළඟට දවසේ ඒ කටයුත්ත කොහොමද කරන්න කියලා අපි ටිකක් විමසලා බලමු. අදට කාලය නිමා වුණු බව ඒ සබ්දයෙන් දැනගන්න උනා. කොහොම වුණත් දැන් අද අපි තේරුම් ගත්ත නිවැරදිව අපි මොකද්ද කරන්න ඕන, කොතනද හොයන්න ඕන කියන එක. මෙනි තියෙන තැනක තමයි අපි පොළව හරන්න ඕන. ඉල්ලම් තියෙන තැනක හරන්න ඕන. නැති තැනක හැරුවට ඉල්ලම් හම්බ වෙන්නේ නැහැ. ඉල්ලම් නැත්තම් මෙනි හම්බ වෙන්නේ නැහැ. එනිසා අපි යම් උත්සාහයක් කරනවා නම් හරි ඉලක්කයකට වෙනවා. එනිසා අපේ ජීවිතෙන් දැන් ඉලක්කයක් තියෙනවා. හොයන්න, විමසන්න යමක් තියෙනවා. මොකද්ද දුක? මොකද්ද දුකට හේතුව? මොකද්ද දුක නැති කරන්නේ? මොකද්ද නැති කරන පිළිවෙත? ඉතින් ඒ ගැන ලෝකයේ දැනුම් තියෙනවා. අපි දන්න දේ තියෙනවා, නොදන්න දේ තියෙනවා. අපි දන්න දේද මෙතනින් මේ කියන මේ සත්‍ය හතර අපි භාවිත කරන. අපි දන්න දෙයක් ගැනද මේක තියෙන්නේ? අපි නොදන්න දෙයක්ද? අපි මේක වෙන්නේ නැති දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය කියලා හිතාගෙන හිටියක් ඒක නොවේද මේ ධර්මයෙන් කියවෙන්නේ? ඒ ටික අපි ඊළඟට දවසේ විමසා බලමු. දැන් අද දවසේ මේ උතුම් ධර්ම දානේ දායකත්වය කවුද වඳනම කියන්නේ?
සිරන්ත සමරක්කොඩි.
සිරන්ත සමරක්කොඩි මහත්මයා, ඒ වගේම මේ මැතිණිය, මේ දරුවන් තුන්තලා මූලික වෙලා දායකත්වයේ දරමින් තමන් වෙනුයි. අද මේ හැම දිනකට ලෝකයට සද්ධර්ම දාණය මෙදා හදා දුන්නා. ඒ ධර්ම දානමය උතුම් මහ පිණින් ඒ දරුවන් තුන් පෙරටත් තී දෙපරට ඥාන ගුණ දන වඩාගෙන මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම සංසාර දුක් විලා ලැබෙන උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසීම පිණිස සීල අධ්‍යාපන ආගමික කටයුතු සපුරා ගන්නට නැන නුවණ දැනුම පහළ කර ගැනීම පිණිස මේ පින හේතු උපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවසේ මේ ආකාරයෙන් සිදු කරගත්ත මේ උතුම් පින්කම මතු බුදු වෙන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු පින් කැමති දෙවියන්ට තත්පත් වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. කතන බෝධීන් නිවැලින් සැනසෙත්වා යන දහසින් දෙවියන්ට පින් දෙමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග පුඤ්ඤං තං අනුමෝදිත්වා සෝදයන්තු සිවං පදං. ඒ ධර්ම දානේ මේ දායකත්වයේ දරු ඒ පින්වත් විපල නමින් කුල පරම්පරාගත මේ පරලෝකීය මව්පිය සහෝදර ගුරුවරාදී සියලු බන්දු වර්ගයාටත් අපි හැම දෙනා නමින් මේ පරලෝකීය මෞපිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූදා විතරත් සල්වැසි සීකට යුතු පින් බලාපොරොත්තු හැම දිනාට විහාරගණයේ අපවත්ී වදාළ ආචාර්ය ප්‍රාචාර්ය සිරි සාමීන්ද්‍රයන් වහන්සේලාට මේ පුණ්‍ය භූමිය මේ දක්වා ගොඩනගන්නට මේ සමහාංශී දලේ විය පහදම් කුතුමේ පරලෝකීය දායකකාරක ආදී හැමතත් මේ පින්වත් වේවා සසර ජීවිත සුවපත් වේවා දුක් පිරිසසර ගමන නිමා කොට සාන්ත නිවෙන සනසිට්වායි සාදු කියලා එන්නේ ඒ නායකත්වයේ ධර්මයේ සිරන්ත මාත්මා මෙතිනේ දරුවන් ඇතුළු අපි හැම දෙනාට හැදුවැට ගුරුතුමා පිළිදෝ දරු පවුල් වල සෑම සියලු දෙනාටත් ගෞරවණීය ස්වාමීන් වහන්සේලාට දෘශ්‍යමාන දෘශ්‍යමාන දුර්භාදක දුර්වීනි දුක් නිරෝධ භාවයේ චිර ජීවනී සියලු යහපත සියලු සාන්තිය සියලු සහනය සනසිල්ල උදා වේවා සියලු යහපත් සම්යක් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා සසර ගමනේ සරණාතුරු නරකාදී දුකති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජනයසුරෙන් මිදී සත්පුරුෂයසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන අමානිවංසුව කල්නොයවාම හැම දෙනාටම ලැබේවා සැනසේවා කියන ප්‍රාර්ථනා අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේච අතෝ නිබ්බාන සම්පත්ති නාති සමිජ්ජතු මනාරයා පැහැදිලි තැනක් තියෙනවා නේද බලන්න කියන්නේ දැන් සෝතාපන්න වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාර්ථ කියන සංයෝජන තුන ඉතුරුක් නැතුවම අවසන් වෙනවා. උරම් භාගයේ සංයෝජන වලින් කාමරාග ව්‍යාපාද කියන සංයෝජන දෙක ඉතුරුයි. දැන් සෝතාපන්න වුණා කියලා කෙනෙක් කියනකොට එයා කාමරාගය හා ව්‍යාපාදය කියන දෙක නැති කළ කෙනෙක් නෙමෙයි. එනිසා සෝතාපන්න වෙච්ච කෙනෙකු නා සාමාන්‍ය ජීවිතය තුළ හඳුනා ගන්න පහසු නැහැ. මොකද එයා කාමරාග ව්‍යාපාද දෙකෙන් යුක්තයි. සකදාගාමී වෙනකොට කාමරාග ව්‍යාපාද කියන සංයෝජන දෙක හලු ස්වභාවයේ. අර සාමාන්‍ය ජීවිතයක ග්‍රාම ජීවිතයක තියෙන රළු ස්වභාවය නැති වෙලා යනවා. නමුත් කාමරාග ව්‍යාපාද කියන දෙකේ අනුසය ඉතුරු වෙනවා. අනසකදාගාමී වෙනකොට අනාගාමී වෙනකොට ඒ කාමරාග ව්‍යාපාද දෙක සම්පූර්ණයෙන්ම අනුසය සහිතව ඉතුරුවක් නැතුවම දුර වෙලා යනවා. දැන් හෝරම් භාගයේ සංයෝජන පහ දුරු කළ කෙනාට තමයි අපි අනාගාමී මහන්සිය කියලා කියන්නේ. එතකොට හෝරම් භාගයේ සංයෝජන කියලා කියන්නේ පහළට හෙළන. පහළ කියලා කියන්නේ මේ කාම ලෝකය. කාම ලෝකය කියලා කියනකොට 11 ලෝක කාම ලෝකයක් තියෙනවා. දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි, සතර අපායයි. මේ 11ට කියනවා කාම ලෝකය කියලා. කාම ලෝකයේ බෙදෙනවා කාම දුගති කාම සුගති කියලා. තිරිසන් ප්‍රේතාසුර නිරය කියන හතර කාම දුගතිය. සෝතාපන්න වෙනකොට සෝතාපන්න මාර්ගයට පිවිසෙනකොටම සතර අපාය කාම දුගතියේ ඉක්මෙවය. තාම කාම සුගතියේ ඉන්නවා. අනාගාමී වෙනකොට ඕරම්භාගයේ සංයෝජන ප්‍රහීන වෙනවා කියලා කියන්නේ දුරු කරනවා කියලා කියන්නේ කාම ලෝකේ සම්පූර්ණයෙන් අතහැරියා. අනාගාමී වෙච්ච කෙනා මේ ලෝකේ වැඩ ඉන්නවා වෙන්න පුළුවන් තාම සජීවීව. නමුත් උන්වහන්සේගේ මනස මනෝභාවයන් මේ කාම ලෝකයට අදාළ නැහැ. උන්වහන්සේගේ මානසික ස්වභාවයන් ඒ රූපී අරූපී බ්‍රහ්ම ලෝකවලට සමානයි. විශේෂයෙන් උන්වහන්සේලාට නියම තැනක් තියෙනවා. ඒකාන්තයෙන් අනාගාමී කෙනෙක් ඒ ජීවිතයේදී රහත් නොවුණොත්, ඒ කියන්නේ ත්‍රි සංයෝජන පහ රූපරාග රූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන පහ දුරුකොට රහත් වෙන්න බැරි වුණොත් අනාගාමීන් වහන්සේගේ මේ ජීවිතේ නිමාවත් එක්කම උන්වහන්සේලාට අනිවාර්යෙන් ඒකාන්තයෙන් උපදින තැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒවට කියනවා පංච සුද්ධාවාස කියලා. අනාගාමි කියලා කියන්නේ න අගාමි, නැවත නොයන. නැවත කවදාවත් මේ කාම ලෝකෙට එන්නේ නැහැ. දැන් සකදාගාමි කියලා කියනකොට තව වරක් එන කියන අදහසක් කියනවා. සකින් අගාමි. අනාගාමි කියනකොට නැවත එන්නේ නැහැ. න අගාමි නැවත එන්නේ නැහැ. උන්වහන්සේලාට ඒ ජීවිතේ රහත් වෙන්න බැරි වුණොත් අනාගාමීව අපවත් වුණොත් උන්වහන්සේලා ඒකාන්තයෙන් පංච සුද්ධාවාස කියන රත්න ලෝක පහක් තියෙනවා. ඒ පංච සුද්ධාවාසයේ පංච සුද්ධාවාසයේ ඒකාන්තයෙන් උත්පත්තියට යනවා. ඒ පංචසුද්ධාවාසයේදී උන්වහන්සේලා රහත් ඵලයට පත් වෙලා ඒකාන්තයෙන් පිරිනිවනට යනවා. ඒ යන අනාගාමීන් වහන්සේලාත් ඒ සංයෝජන පහ දුරු කරන කාලය විවිධ වෙනවා. අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංඛාර පරිනිබ්බායි, සසංඛාර පරිනිබ්බායි, උද්දම් සෝත අකනිට ගාමී කියලා. එහිදී රහත් වෙන උන්වහන්සේලාගේ ප්‍රභේදයක් තියෙනවා. මොකද සමහර කෙනෙක් නාගාමී වෙලා අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට මේ බ්‍රහ්ම ලෝක පහ මෙහි උපදිනකොටම, එහෙම නැත්නම් ඉපදිලා කෙටි කාලයක් මේ අවිහ කියන බ්‍රහ්ම ලෝකයේ ආශයෙන් අඩක් ගෙවෙන්නට කලින් රහත් ඵලයේ ලැබෙනවා නම් එයාට කියනවා අන්තරාපරිනිබ්බාය කියලා. ඒ අඬ ගෙවිලා පිරිනුවම් පාන රහත් වෙනායිට කියනවා උපහච්ච කියලා. හුඟක් මහන්සි වෙලා උත්සාහවත් වෙලා රහත් ඵලයේ ලැබෙනායිට කියනවා සසංකාරපරිනිබ්බාය කියලා. මහන්සියක් නැතුවම රහත් ඵලයේ ලැබෙනවා අසංකාර පරිනිබ්බාය කියලා. ඔය අතරේ සමහර අනාගාමීන් වහන්සේලා ඉන්නවා අවිහ බඹලව පරමාවිස ගෙවලා එතනින් චුතව, එතනින් අපවත් වෙලා අතප්ප කියන බඹලව උපදිනවා. එතනත් පරමාවිස ගෙවලා සුදස්සි සුදස්ස කියන බඹලවට එනවා. එතනින් පරමාවසිගල සුදස්සි කියන බබලවට එනවා. එතනත් පරමාවසිගල අකනිට බබලවට එනවා. ඒ අකනිට බ්‍රහ්ම ලෝකයේදී රහත්ඵලයටපත් වෙලා පිරිණු වෙනවා. ඉතින් මේ අත්තු මේ උද්දම් සෝත අකනිට ගාමී කියලා කියනවා. ඉතින් කොහොම හරි රහත්ඵලය එක්ක තමයි රූපරාග රූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන පහ දුරු වෙන්නේ. රහතන් වහන්සේ ළඟ ඒ තාම අනාගාමී වුණාට අවිද්‍යාව දුරු කරන්නේ භවරාගය දුරු කරලා නැහැ. භවතණ්හාව තියෙන තාම, කාමතණ්හාව දුරු වෙන, භවතණ්හාව ඒ රූප රාග අරූප රාග තියෙනවා, විචාව තියෙනවා, මානෙ තියෙනවා, උද්දච්චය තියෙනවා. ඒ සංයෝජන පහ උද්දම් භාවී කියලා කියන උඩට උසවන ඒ සංයෝජන පහ ඒකාන්තේ රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ සංයෝජන පහ තුරු කිරීමෙන් අනතුරුවයි. රූපරාග කියලා කියනකොට භක්ම ලෝකයක් පංච ඕකාර අරූපී භක්ම ලෝකයේ චතු ඕකාර අසඤ්ඤතලයේ ඒක ඕකාර දිව්‍ය මනස අපායම යොක්කම පංච ඕකාර ස්කන්ධ පහම තියෙනවා. තාම පංචපාදානස්කන්ධයෙන් සම්පූර්ණයෙන් මිදිලා නැහැ. දැන් රූපය පිළිසිඳ දැක්කහම තමයි අනාගාමී කියලා කියන්නේ ඇත්තටම. රූපය පිළිසිඳ දැකලා තමයි අනාගාමී බව ලබන්නේ. ඒත් නාම ධර්ම වේදනා සංඥා සංඛාර තාම හරියට පිළිසිඳ දැකලා නැහැ. ඉතින් රූප රාග කියලා කියනකොට රූපී බ්‍රහ්ම ලෝකය පිළිබඳව අරූපී බ්‍රහ්ම ලෝකය පිළිබඳව තාම හරියට පිළිසිඳ දැකලා නැහැ. තාම එතනට බැඳිලා තියෙන්නේ රූප රාග කියනකොට රූපී බඹලොව, අරූප රාගය කියලා කියනකොට අරූපී බඹලොව පිළිබඳව තාම පිළිසිඳ දැකලා නැහැ, සම්පූර්ණ නැහැ. ඒකයි අපි අර මනේ දිච්චිවේ කෘත්‍ය අවසන් වෙන්නේ කෘත කරතේ. තාම මේ අය පිළිසිඳ දැකලා ඉවර නැහැ. තාම දුක පිළිසිඳ දකින්නින් ඉන්නවා. දැන් කොටසක් පිළිසිඳ දැකලා, දැන් කාම ලෝකයේ පිළිසිඳ දැකලා, රූපාරූප කියන දෙපළ තාම පිළිසිඳ දැකලා නැහැ. කාම ලෝකයේ තියෙන හේතු, කාම ලෝකයේ උපදින තියෙන හේතු ප්‍රහාණය කරලා දැන් හැබැයි තාම රූපාරූප මේ බඹලෝ උපදින තියෙන හේතු ප්‍රහාණය වෙලා නැහැ. තාම නිරෝධේ සාර්ථක වෙලා නැහැ. මාර්ගය සම්පූර්ණ නැහැ. තව තියෙනවා. තාම කෘත්‍යේ ක්‍රියාවෙහි යෙදෙනවා. තව පිරිසිදු දකින්න තියෙනවා, ප්‍රහාණය කරන්න තියෙනවා, සාත් කරන්න තියෙනවා, වඩන්න තියෙනවා. තාම කෘත්‍යේ ඒ ටික අවසන් කරාම අපි කියන උත තුන් භවය පිරිසිදු දැක්කා. දුක පිරිසිදු දැක්කා කියනකොට තුන් භවය පිරිසිදු දැක්කා. තුන් භවය තුල පවත්න සියලු ධර්මය දුක්ඛ සත්‍යයටයි තියෙන්නේ. තුන් භවයේ තුල යෙදෙන රූප, චිත්ත, සංසිද මේ සියලු දුක්ඛ සත්‍යයටයි තියෙන්නේ. චිත්ත ඥායසික රූප කියලා කියනකොට දුක්ඛ සත්‍යයි. දැන් පංචපාදානස්කන්ධ පංචස්කන්ධයෙන් කියවෙන්නේ ඒක. රූප කියනකොට විඥාන කියනකොට චිත්ත, වේදනා සංඥා සංඛාර කියනකොට ඥායසික චිත්තයිසික රූප ටිකේ තනක් තියෙනවා. තුන් භවයේටම තුන් භවයේ තුලම පවත්න චිත්තයිසික රූප කියන ධර්මතාවය පිළිසිඳ දැක්ක කෙනකෙන් තුන් භවයේ පිළිසිඳ දැක්ක. ඒ කියන්නේ දුක පිළිසිඳ දැක්ක, පංච පාදස්කන්ධය පිළිසිඳ දැක්ක. මේ ටික පිළිසිඳ දැක්ක කියලා කියන්නේ එතන ඇලුම් කරන්න දෙයක් හම්බ වෙන්නේ. සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාර්ථක වෙලා මඟ මෙදිලා යනවා. නැයනම් උතුම් ලෝතර බුදුරජාණන් වහන්සේ ගැඹුරුස සීල සමාදානයේ දින මල් පහන් සුන් කරගෙන උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා මේ බොහෝ දිනාට ධර්ම දානීය විදාරණා දීලා ඒ දායකත්වයේ දරු මේ පින්වතුන්ට අපි හැම දිනාට හදවැරු ගුරුතුමා ආදී සියලු සතුන්ට වහවහ ධර්ම අවබෝධය සත්‍ය අවබෝධය කොට උතුම් නිවනින් සැනසෙන්නට නිවනින් සැනසෙනාතුරු නිදුක් නිරෝගී භාවයෙන් චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සැනසී ලැබන්නට විශේෂයෙන් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආගමික කටයුතු දිනෙන් දින සඵල කරගන්නට නැන නුවණ ගුණ නුවණ ලබන්නට මේ පින ඒකාන්තයෙන් ඒ මේ අපි හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සම්පත් ලැබෙන්න.